නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුපත අදත් ධම්ම සංගණේ කරන්නේ ඒ දුක මාත්‍රකවල චුල්ලන්තර දුකේ සප්පටික ධර්මයෝ අප්පටික ධර්මයෝ කියන එක අපි මේ කතා කළා සම්දර්ශන ධර්මයෝ අනිදර්ශන ධර්මයෝ ගැන මේ සප්පටික ධර්මයෝ ඒ ධර්මයන්ගේ ස්වභාවය අප්පටික ධර්මයෝ ඒ ධර්මයන්ගේ ස්වභාවය අපට තේරුම් ගත්තාම ඒ මත භූමි බෙදෙන හැටි ඒ වගේම ආස්ව ධර්ම මත ඒ ස්පර්ශයෙන් ඇති වෙන හැටි අපට තේරුම් ගන්න පුළුවන් ඒකම අපිට මේ ආසන රත්නචරියාව සඳහා බොහෝම ඉහල් වෙන ධාතුම අවබෝධයක් ලැබෙනවා. නිසා අපි මේ සප්පටික ධර්මයෝ අප්පටික ධර්මයෝ ගැන පොඩ්ඩක් අද දවසේ සාකච්ඡා කරමු. සප්පටික කියලා කියන්නේ ගැටියෙන් ස්වභාවයෙන් යුක්ත ධර්මයෝ. අප්පටික කියලා කියන්නේ ගැටෙන ස්වභාවයක් නැති ගැටීම් කෘත්‍යයක් නොකරන ධර්මය. එතකොට කතමේ ධම්මා සප්පටික. එතකොට සප්පටික ධර්මයෝ මොනවද කියලා අහලා වාකතුමා සූත්‍ර කරනවා. සප්පටික ධර්මයෝ කියලා කියන්නේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්. මෙන්න මේ දස ආයතනේ දස රූප දස ධාතුව සප්පටික ධර්මෝ ගැටීම් සහිත ධර්මෝ. කතමේ ධම්මා අප්පටික. අප්පටික ධර්මයෝ කියන්නේ මොනවද? ගැටීම් කෘත්‍යයක් නොවන, ගැටෙන ස්වභාවයක් නැති ධර්මයෝ මොනවද කිව්වහම එතෙන්දී පෙන්නනවා චතුස් භූමීසු කුසලං. සතර භූමියෙම තියෙන කුසල, කාමාවචර කාම භූමියෙ තියෙන කුසල ධර්මයෝ, රූප භූමියේ තියෙන කුසල ධර්මයෝ, අරූප භූමියේ තියෙන කුසල ධර්මයෝ, ලෝකෝත්තර භූමිය නැත්නම් අපරිවපන්න භූමියේ තියෙන කුසල ධර්ම, සියලුම කුසල ධර්ම අප්පටික ධර්මයෝ. ඒ වගේම සියලුම අකුසල ධර්ම අප්පටික ධර්මයෝ. ඒ වගේම සතර භූමියේම තියෙන සියලුම විපාක ධර්ම, කාමාවචරුත්, රූපාවචරුත්, අරූපාවචරුත්, අපරියපන්නෝත්, සියලුම විපාක ධර්ම අප්පටික ධර්මයෝ. ඊට පස්සේ තුන් භූමිය අනුව ගිය ක්‍රියා අව්‍යාකෘත ධර්මයක් තියෙනවා නම් ක්‍රියාසිත් සහේතුක හේතුක, ඒ සියලුම ක්‍රියා ධර්මයෝ ක්‍රියාසිත් අප්පටික ධර්මයෝ. ඒ වගේම යම් කිසි රූපයක් තියෙනවා නම් අනිදස්සන අප්පටික, දකින්න බැරි ගැටෙන්නේ නැති ධම්මායතනේ පරියාපන්න, ධම්මායතනේ අනුවගේ ඉත්ති ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, එතකොට ආකාශ ධාතු, එතකොට ලහුතා, මුදිතා, කම්මඤ්ඤත, ඒ වගේ රූප ටිකක් තියෙනවා නම් මෙන්න මේවා අනිදස්සන අප්පටික අප්පටික රූප. එතකොට මෙන්න මේ ටික තමයි තව අසංගත ධාතුවක් කියනවා නම් සංගත ධාතුව මෙන්න මේ ටික තමයි අපපතික ධර්මයෝ කියලා කියන්නේ. එතකොට එතනදී මේ සප්පටික කියලා කියන්නේ පටික කියන්නේ ගැටෙන ස්වභාවය. ගැටීම් ස්වභාවය. එතකොට ඒ සප්පටික ධර්මයන්ට ඒ සප්පටික ධර්මයන් නිසා උපදින ධර්මයන්ට පටික සංකේත ධර්මයන් නැතිනම් පටික සම්පස්යෙන් යුක්ත ධර්මය කියලා නම් කරනවා. එතකොට අපපටික ධර්මයන් අධිවචන සම්පස්යේ කියලා නම් කරනවා. මේ පටික සම්පස්යේ අපපටික සම්පස්යේ නැත්නම් පටික ධර්මය අපපටික ස්වභාවයුක්ත ගැටීම් ස්වභාවයක් නැති ධර්මයෝ දෙකට බෙදෙනවා. පටික සම්පස්යෙන් යුක්ත ධර්මයෝ අධිවචන සම්පස්යෙන් යුක්ත ධර්මයෝ කියලා. පටික සම්පස්ය කියලා කියන්නේ හැම වෙලාවෙම ගැටීම් කෘත්‍යකින් ආරම්භ වෙන ධර්මතා. අපපටික කියලා කියන්නේ ගැටීම් කෘත්‍යයක් සිද්ධ නොවි ඇති වෙන ධර්මතා. එතකොට මේ සප්පටික ධර්මය ගත්තහම හැම වෙලාවෙම තේරුම් කරගන්නට රූපයකයි සප්පටික බව තියෙන්නේ. රූපායතනය තුළ විතරමයි සප්පටික බව පනවන්න පුළුවන් ධර්මතාව තියෙන්නේ කියන එකකින් එකක් දැනගන්න. ඊගාවට සප්පටික ධර්මය හැම වෙලාවෙම කාමවචරයි කියන කාරණාවෙන් දැනගන්න. ඊගාවට මේ සප්පටික ධර්මය කැටියෙන් සහිත ධර්මය ඒ රූපයන්ගේද ඖදාරික නැත්නම් රළු යන ප්‍රඥාප්තියට යන ඖදාරික රූපය යන ධනෙට යන ධර්මය කියලා දැනගන්න. සප්පටික කියන ධර්මය හැදෙන්නේ රූපයයි. හැබැයි රූප වුණාට රූපේ දෙකට බෙදෙනවා ඖදාරික රූප සුක්ම රූප කියලා. ඖදාරික කියලා කියන්නේ රළු. ඒ රළු ගතියක් තියෙන නිසාම ඒකේ ගැටීම් කෘත්‍යයක් තියෙනවා. ඒ රළුකම කියන එක විද්‍යමාන වෙන්නේ සියුම් රූප වලට සාපේක්ෂව කියන එකත් මතක තියාගන්න ඕනේ. ඒ සියුම් වල රූප සියුම් රූප වල ගැටෙන කෘත්‍යයක් නැහැ. ගැටීමක් නැහැ. ඒක සුකුමයි. ඒ වගේම ඔය සප්පටික රූපගතාම සප්පටික රූපගතාම ඒක අපි දස ආයතනෙට බෙදුවා. දස ධාතුකට බෙදුවා. දස රූපයකට බෙදුවා. ඒකෙදී ඇහැ චක්කු ප්‍රසාදය කියන එක සප්පටිකයි. ගැටීම් ස්වභාවයෙන් යුක්ත ධර්මයි. ඇහැ ගැටෙන්නේ කුමක් එක්කද? එක්කද හැම වෙලාවෙම රූපයක වර්ණ රූපයේ රූපය සප්පටිකයි ගැටීම් සහිතයි. එතකොට ඒ රූපේ ගැටෙන්නේ මොකේද? ඇහැ සමග. කන සප්පටිකයි. සප්පටිකයි. ඒ කන ගැටෙන්නේ මොකේද? ශබ්දේ. ශබ්දේ අනයි. කිසිම කලක ඒ වගේම දකින්න නාසයේ දිව ශරීරය ඊට ප්‍රතිපක්ෂ ගන්ධ රස පොට්ටබ්බ එක ගැටෙනවා. ගන්ධ රස පොට්ටබ්බ නාසයේ දිව ශරීරයත් එක්ක ගැටෙනවා. කිසිම කලක බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ කියන ටික හිතේ ගැටෙන්නේ නැහැ. චිත්ත විසංසක්තයි. හිතේ ගැටෙන්නේ නැහැ. චිත්ත විප්‍රයුක්තයි. හිතක යෙදෙන්නේ නැහැ. හිතේ මේ රූප කිසිම රූපයක් කිසි කලක හිතට ගැටෙන්නේ නැහැ. හිතේ යෙදෙන්නේ නැහැ. රූප එකයි ගැටීම් පුත්‍ය කරන හොඳට බලා ගන්න මේක දෙන්නේ ගැටෙන ස්වභාවයෙන් යුක්ත ධර්මෝ කියලා ඒක පෙන්වුවා ආධ්‍යාත්මික බාහිර කියලා හම්බ වෙන ආයතන ටිකම පෙන්වුවා ඇහත් පෙන්වුවා රූපයත් පෙන්වුවා එහෙනම් ඒ අධිකරණයේදී එහෙම මුල් කාරණාව කරගෙන පවතින උපදින ධර්මතාවවලදී රූපය හැම වෙලෙම ගැටලා තියෙන ඇහැට ඇහැ ගැටලා තියෙන රූපේ එතනින් එහාට ඒ රූපේ ගනුදෙනුව කිසිම වෙලාවක වෙන හම්බ වෙන්නේ නැහැ. මට ඒක මතක තියෙන්න ඕනේ. එතකොට කන ශබ්දයක ශබ්දයේ ගන්ධයේ මේ කන ශබ්දයක ශබ්දයේ කන එක. නාසයේ ගන්ධයක ගන්ධයේ නාසයේක ගැටලා තියෙන්නේ. ඒ බාහිර ආයතන ටික උදාරක ගැටෙන ආධ්‍යාත්මික වස්තුවේ ගැටෙනවා කියන තැනකින් යාලු කෘති අවශ්‍යයි. ඒක එහා වෙන කිසිම කෘත්‍යයක් යාගේ නැහැ. අපි ඒක ටිකක් කතා කරමු. එතකොට ඔන්න ඔය බාහිර ගැටෙන ධර්මයන් තුල මේ සප්පටික ධර්මයන්ගේ ආධ්‍යාත්මික බාහිර කියලා දෙකට බෙදුවා. ඒකෙදී රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා මේ පස් ආයතනේ පස් ආකාර ධාතු පස් ආකාර රූපේ ගැටීම් කෘත්‍ය කරන බාහිර ධර්මයේ හැටියට අපි දැනගත්තා. ඒ ටිකේදී ඒ ගැටීම් කෘත්‍ය ආධ්‍යාත්මික ආයතන ටිකේ ගැටෙන කෘත්‍ය දෙයාකාරකින් තමයි කරන්නේ. රූපය, ශබ්දය කියන ටික චක්කු ප්‍රසාදයේ, සෝත ප්‍රසාදයේ ගැටෙන්නේ ඒ බාහිර රූප, ශබ්ද කියන වස්තුව මේ ප්‍රසාදයේ ළඟට ඇවිල්ලා ගැටෙනවා හැපෙනවා එහෙම නෙමෙයි. ඒ වස්තුව තුබූ තැනම තියෙද්දිම මේ ප්‍රසාදයක ගැටෙන කෘත්‍යයක් වෙන්නේ. ඒ හින්දා රූපේටයි සත්‍යයටයි කියනවා අසම්පත්ත ගාහි කියලා. වස්තුවේ පැමිණීමක් නැතුව තුබූ තැනම තියෙද්දි මේ ප්‍රසාදයේ ඊට පස්සේ සබ්නේ ගන්ධය, රසය, පොට්ටබ්බය කියන ධර්මතා තුන මේ ආධ්‍යාත්මික ප්‍රසාදී ඇවිල්ලා වස්තුව හැපෙන්නම ඕනේ. හැපීම නිසාමයි ඒවැ සංඥා හිතට ගන්න පුළුවන්. හිතට දැනගන්න පුළුවන්. එතන ගැටීමක් කරන්ද බාහිර වස්තුව ඇවිල්ලා ආධ්‍යාත්මික ප්‍රසාදයේ ගැටෙන්නම ඕන. ඒ නිසා ඒ ටිකට නම් කරනවා සම්පත්තග්ගාහි කියලා. එතකොට මේ සම්පත්තග්ගාහි අසම්පත්තග්ගාහි කියන දෙකේ ප්‍රභේදයේ බෙදන්න පුළුවන්කම තියෙන්නේ සප්පටික ඖදාරික රූපයන්ගේ විතරයි. එතකොට මෙතනදී මේ සප්පටික බව ගැන අපි පොඩ්ඩක් හොඳට බලමු. මොකද මම කලින් මතක් කළා මතක් කරලා තියෙනවා. අපි කියමු ලෝකෝත්තර ඥාන දර්ශනය ගන්නකොට සුවාන් මාර්ගඵල සිත්, සකදාගාමී මාර්ගඵල සිත්, අනාගාමී මාර්ගඵල සිත්, අරියත් මාර්ගඵල සිත් ගන්නකොට මාර්ග සම්මාදිට්ඨි, ඵලයේ සම්මාදිට්ඨි කියලා දෙකක් අපිට හම්බ වෙනවා. එතනදී මාර්ගයේ සහ ඵලයේ ස්වභාවය තමයි යම් ඇත්තක් දකින්න උත්සාහවත් වෙන ගතිය තියෙනවා මාර්ගයේදී. ඒ ඇත්තම දකින්න සිද්ධියේදී උත්සාහයෙන් තොරව පෙනෙන ගතිය තමයි ඵලයේ තියෙන්නේ. නමුත් මේ සම්මාදිට්ඨියේ ලක්ෂණය එකමයි. එතකොට සෝවාන් මාර්ගසිත ඵලසිතකින් කියලා අපි කතා කරද්දී අපි දන්න සම්මාදිට්ඨිය කියන්නේ ඇත්ත. සෝවාන් මාර්ගසිතකින් ඇත්ත දකින්නවා, සෝවාන් ඵලසිතකින් ඇත්ත දකින්නවා එහෙම නෙමෙයි. ඇත්ත ඇති හැටි පවතින ඒකේ මත්තමත ඇත්ත ඇති හැටි පවතින සිත නම් කරනවා සෝවාන් සකදාගාමි කියලා. ඒ කියන්නේ අපි තව පැත්තකට සප්පටික ධර්මය උපදිනකොට ඒ ධර්මය උපදින ස්වභාවයේ යතහ භූත විදිහටම දකින නුවරට කිව්වා සම්මාදිට්ඨිය කියලා. අපපටික ධර්මය ගැටීමකින් තොර ධර්මය උපදින සැබෑම ස්වභාවයේ දකින ඒ නුවරට කිව්වා සම්මාදිට්ඨිය කියලා. එතකොට ඒ නිසයි සප්පටික ධර්මයේත් අප්පටික ධර්මයේත් උපදින තැනක ඒ සැඩෑම තතු දකින මානසික මට්ටමක් තියෙන කෙනාට සප්පටිකයන්ගෙන් නිදිලා ගැටීම් ස්වභාවය යුක්ත ධර්මයන්ගෙන් නිදිලා අප්පටික ධර්මයක්ම උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ සප්පටික ගැටෙන ස්වභාවයෙන් යුක්ත ධර්මයන් උපදින හැටි තෝරගන්න ගියොත් අපිට හම්බ වෙනවා අර ඉස්සෙල්ලා කියපු විදිහට ගැටීම් ස්වභාවයෙන් යුක්ත ආධ්‍යාත්මික ප්‍රසාදයට ගැටීම් ස්වභාවයෙන් යුක්ත බාහිර රූපේ ගැටෙනවා. රූපය හැට හැරෙන්නට ගැටෙනවා. ඒ දෙන්නගේ කෘත්‍යය එච්චරයි. ඊට පස්සේ පසුව උපදින සිතකින් තමයි විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා, දැනගන්නවා කියන ධර්මතාව ටික ඔක්කොම වෙල තියෙන්නේ. අපි දන්නා වූ අවස්ථාවට එනකොට අපිට හම්බ වෙන්නේ ඒ ගැටීම් ස්වභාවයේ ඇති වුණාට පස්සේ පසුව ඉපදුණු ඒ ගැටීම් ස්වභාවයේ විඳින්න හඳුනමින් පසුව උපන්න චිත්තචෛතසික ටිකක අධ්‍යක්ීමකුයි හැම වෙලේම අපි සතුව තියෙන්නේ. එහෙම නැතුව අපිට ඔය කියන ඇහැවත් ඔය කියන රූපවත් කවදාවත් අපිට හම්බ වෙලා නැහැ. නමුත් මේ යතහ භූත ස්වභාවයෙන් දන්නාකම නිසා ගැටීම් ස්වභාවය කළ ඇහැ අපිට හම්බ වුණා, රූප අපිට හම්බ වුණා, ඒ රූප මෙන්න මේ වගේ, ඒ ඇහැ මෙන්න මේ වගේ කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදවාගත්ත නිමිති අපි ගාව තියෙනවා. ඒ මේ සප්පටික ධර්මයන්ගේ කෘත්‍යය මෙන්න මෙතනින් අවසන් වෙන්නේ. ඊට පස්සේ උපදින්නේ සප්පටික භාවයක් පනවන්න බැරි චිත්තචෛසික ටිකක් ඒ අධිකරණේ. ඒ ධර්මයේ අපිට ඒ චිත්ත විදී ඉදිරියට හම්බ වෙන්නේ කියන දැක්ම අවබෝධ නැති නිසායි. අපි ඒකට උපමාවක් කළොත් දැන් හොඳට බලන්න. අපි කතා කළා අවිද්‍යා කර්ම නිසා මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසක තියෙන බීජ කලලයකට රූපයකට උන්න දැස ගන්නවා. දැසගත්තාම ඒ හිතත් සිතුවිලිත් ඒ ප්‍රතිසන්දි සිතත් ප්‍රතිසන්දි සිතේ තියෙන සිතුවිලි කියන ධර්මතා දෙක ඒ රූප කලාපේ බැඳිලා පවතින. ඒ රූපය මේ නාම ධර්ම එක්ක බැඳිලා පවතින. එතකොට ඕනුන්ට උපකාරී ගැටීමක් නැහැ. ඕනුන්ට උපකාරී එකට පවතින. නමුත් දෙන්න වෙන වෙනම. එතකොට එකම පැත්තට එකම දිශාවට එකම විදියට දිවෙන වේගී දෙකක් වගේ. එතකොට මේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව සිතේ තියෙන ගති ස්වභාවයන්ට අනුව කනබුන ආහාරය හැදිලා 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 රූපේ ටික ටික වර්ධනය වෙනවා. එතකොට රූපය හැම වෙලෙම හැදෙන්නේ විවිධත්වයකට යන්නේ මේ චිත්තචෛතසිකයන්ගේ ගති ස්වභාවයට අනුව. ඊට පස්සේ ඒ රූපේ විවිධ ගති වලට අනුව චිත්තචෛතසික ටික අපෝ වෙනවා. සම්බලාව චිත්තචෛතසික වල ගති ටිකට අනුව රූපය හැදෙනකොට ඒ රූපය හැදෙන්නට අනුව ආයි චිත්තචෛතසික හැදෙනවා. ওই විදිහට තමයි මේ නාම රූප දෙක වර්ධනය වෙද්දී හැදෙනවා ඇහැ කන දිව නාසය ශරීරය කියන ප්‍රසාද ටික. දැන් ප්‍රසාද ටික උඩින් හැදෙන මට්ටමට ආවට අර දෙන්නගේ කෘත්‍ය නිසා හැදිච්ච ඕමුන්ට උපකාරී ඇතුළතින් හැදෙවි ඉන්න කෘත්‍ය නිසා හැදිච්ච ටිකක්. ඔකට ධර්මයේ උපමාවක් කරන් දැන් මකුලෙක් ගත්තාම ඉස්සර වෙලා ඒ මකුලව මොකද කරන්නේ? දැල බඳිනවා, දැල වියනවා. ඒ මකුලව දැල වියන කාලේ වගේ දකින්ද නාම ධර්ම ටික චිත්තචෛතසික ටික රූපයට උපකාර වෙවි. රූපයේ නාම ධර්ම වලට උපකාර වෙවි. නාම ධර්ම නිසා රූපය හැදෙවි, රූපය නිසා නාමය හැදෙවි. ඕමුන්ට පැවතුමින් ඉන්න මේ කාලේ දැල වියනවා වගේ කියලා දකින්නකො. දැන් ඔන්න දැල නිවුවා වගේ තමයි මේ නාම රූප දෙක වැඩෙනකොට ප්‍රසාද ටික කොහොම හැදෙලා තියෙනවා. ප්‍රසාදිය හැදුනට දැල බැඳලා මකුලුව දැලේ කෙරවලේ නැහැ. ආපහු ඒ දැල බැඳලා ඉවරල දැලේ මැදට වෙලා ඉන්නේ. මෙයා මොකද කරන්නේ? ඒ නාම රූප දෙක සම්මිත්‍රව තිබිලා තලකන්ද වගේ හැකන ජීවනාසේ ශරීරයේ මේ ටික හැදුව ප්‍රසාද ටික ඒ නූල් කෙලව කර කෙරවල් වල ටික අල්ලගෙන මකුලුව දැල මැද්දට වෙලා ඉන්නවා වගේ නූල් කෙලවල් වල ටිකේ සංවේදීතාවයේ තියාගෙන දැල මැද්දට ඉන්නවා වගේ ප්‍රසාද ටිකේ සංවේදීතාවයේ තියාගෙන විඥානය වස්තු රූපයට කරගෙන නෝකට අපි කරන භවංග චිත්ත කියන්නේ මේ අවස්ථාව මකුලුව දැල ගන්නවා. ඒ කියන්නේ දැන් කය සවිඥාන කල්. කය හැඟීම් දැනීම යුක්තයි. තාම චක්කු කෘත්‍ය කරන ප්‍රසාදය තියෙනවා. තාම මේකට පෙනෙන්නේ. අපි චක්කු කියලා චක්කු ප්‍රසාදය කියන අවස්ථාවේදී තාම පෙනීම කරන්න බෑ. පෙනීම ඇති කරන්න පුළුවන් පාප්තිය කියලා දකින්නේ. ඇහැ උපන්නයන ගණිත යන්නේ නැහැ තව. ඒකට කියන දේ තමයි ඒ ප්‍රසාදයේ තේ විලාද මොන හරි ගැටුණට පේන්නේ නැහැ. ඇහැ එක දිලා නම් ඇහැ නම් පේන්නේ. ඇහැ නැත්තම් පෙනීම කරන්න පුළුවන් බීජ පාත්‍ය ප්‍රසාදය. එතකොට ඔය චක්කු සෝත ගාන ජීවා කාය කියන ප්‍රසාද ටික ඔක්කොම හදලා දැලකට වෙලා ඉන්නවා. අර මකුරුව දැලා බඳල දැල මැද කියලා වගේ ප්‍රසාදිත කඩලා භවංග වෙලයි. එහෙම ඉන්නකොට දැන් මම මුලින් මතක් කළේ ඒකයි, මේ රූපය හැදුනේ චිත්තචෛසික ටිකට හැදෙමින්. චිත්තචෛසික මේ රූපයන්ට හැදෙමින් හැදුනේ කියන එකෙන් මම අදහස් කළේ ලොකු කරුණ ටිකක් මතක් කරන්ද. ඒ කිව්වේ මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානේ මෙතෙන්ට පැමිණියේ නිකන් නෙමෙයි. කෙර ජීවිතී අවිද්‍යා කර්මය ප්‍රතිසන්දි විඥානේ මෙතෙන්ට පැමිණියේ නිකන් නෙමෙයි. රූප, සත්‍ය, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ධර්මයන්ගේ පහන වූ රාගය නිසා, පහන වූ ප්‍රේමය නිසා, ඕවා විඳින්න තියෙන තණ්හාවට, ඕවා විඳින්න තියෙන තණ්හාවටයි මේ විඥානේ මෙතෙන් ආවේ. දැන් මෙයා මෙතන ඉඳලා කරන්නේ මොකටද? තමන් ආපු කාරණාව ඉෂ්ට කරගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ධර්මය ගොදුරු කරගන්න පුළුවන් විදිහ දැලක් තමයි මෙයා බඳින්නේ. තේරෙන්නේ? මෙයාමයි මේ දැල බඳින්නේ ඇතුලේ. දැල බැඳගත්ත පස්සේ මේ කර්මය කියලා කියන්නේ විපාක දෙන්න පුළුවන් විදිහට මැවෙන එකක්, හදන එකක්. මෙයාම දැන් මේ සිතෙන්මයි මේ දැල හදාගත්තේ. දැන් සිතෙන්මයි මේ ප්‍රසාද ටික හදාගත්තේ. ඒ ප්‍රසාදවල ස්වභාවය තමයි අවකාශ ධාතුව අහුරාගෙන රාශි වෙච්ච සුත්‍රාෂ්ටක රූප කලාප තියෙන තැනක හැදසතහන් හම්බ වෙනවා. එහෙන නිසාම හම්බ වෙන හැදසතහන් එහෙම ගැටෙනවා. ඊට පස්සේ ඇහැයි හැදසතහනම ගැටෙනවා. හොඳට මේක ගන්න. යථා ස්වභාවයෙන් පවතින්නේ අවකාශ ධාතුව අහුරාගෙන සුත්‍රාත්මක මට්ටමේ රූප කලාව. මේ ඇහෙන් බලනකොට අවකාශ ධාතුවට සාපේක්ෂව හැඩසතහන් තමයි ගැටෙන්නේ. හැඩසතහන් තමයි තියෙන්නේ. ඒ හැඩසතහන් ඇහැටත් ඇහැ හැඩසතහන් වලටත් ගැටෙන්නේ. එතකොට මෙහෙම හැඩසතහන් අපිට ඇහැ නැත්තම් හම්බ වෙන්නේ නැහැ. එතකොට මොකද මේ විදිහේ රූප හදන්න පුළුවන්, රූප ගොදුරු කරගන්න පුළුවන් විදිහ දැලකුයි මෙයා ඇතුළේ නම් හැදුවේ. එතකොට මේ දැලට අවුලෙන්නේ නැති සිවුම් සත්තුත් ඉන්න පුළුවන්, අහොත් කඩාගෙන යන විශාල සත්තුත් ඉන්න පුළුවන්. නමුත් මෙයාට කන්න පුළුවන් විදිහ සත්තුන් ලඟට මේ දැල. එතකොට ඒ ප්‍රසාද ටිකෙන් අවස්ථාවතම රූපයක් හදලා ඒ රූපය ඒ ඇහිම ගැටෙනවා. අපි කියන්නේ මේ බල්බක නිසාම නිපදවන ආලෝකයේ ඒ බල්බක බලා ගන්න පුළුවන් බවට පත් කළා. එතකොට ඔන්න ඒ වෙලාවේදී සප්පටිගයි කියලා කිව්වේ, දැන් ඇහැ රූපේ ගැටුණා, රූපේ ඇහැ ගැටෙනවා. පුරේ ජාතයි කියලා කිව්වේ මෙයා ඇතුළෙන් ධම්මයි මේ ප්‍රසාද ටික හැටි කර්මජ රූප තමන්ට විඳින්න පුළුවන් සත්තු වල්ලා ගන්න පුළුවන් විදිහට ඒකයි ගොදුරු කරගන්න පුළුවන්. රූප ගොදුරු කරගන්න පුළුවන් දේවල්. ඒ ප්‍රසාදයට බාහිර රූප ගැටෙනවා. රූප කියනකොට මේ ඇහෙන්ම හදලයි ඇට ගැටෙනවා. අවකාශ ධාතුවේ තියෙන සුත්‍රාෂ්ටක මට්ටමේ රූප කලාපයි අවකාශයයි. හැඩතල පේන්නේ මේ ඇහැටයි අවකාශයට සාපේක්ෂව. ඒ රූපේ ඇහැ ගැටෙනවා. ඇහැ රූපේ ගැටෙනකොට කෙලින්ම ඒ පණිවිඩේ යන්නේ මේ ප්‍රසාදයේ බැඳිලා තියෙන භවංග පිටටයි. දැන් ගැටෙන අවස්ථාව තමයි සම්පටික කියලා අපිට ගැටෙන අවස්ථාව තමයි භවංග චලනය කියලා අපි දන් කරා. එතෙන්ට යනවා. ඊට පස්සේ ඒ ගැටෙන ස්වභාවය මනෝමින් අල්ලගෙන තමයි යා සිතෙන් සිත ඉදෙදෙදෙදෙදෙදෙදෙදෙ එන්නේ. ඇවිල්ලා ద్వාරයේ ළඟට ඇවිල්ලා එයා ඒ ගැටිච්ච ටික, එතකොට ඒ දෙන්න ගැටලා ඉන්න තැනක මේ සිත උපදිනකොට ඒ ගැටිච්ච ගතිය ලක්ෂණේ මෙයා විඳිනව හඳුර ගන්නවා. අපි අර හරියට දැන් වාහන දෙකක් ඇක්සිඩන්ට් වුණොත් හැප්පුණොත් ඒ සද්දය හෙලා කොහේ හරි හිටපු පොලිස් නිලධාරියෙක් එතෙන්ට ඇවිල්ලා ගැටිච්ච එක හොඳට බලනවා, තීරණය කරනවා, නිරීක්ෂණය කරනවා. අන්න ඒ වගේ එතකොට ඒ පොලිස් ප්‍රාලහන්ගේ අධ්‍යක්ෂින් ටික තමයි පොතේ හැමතැනකම ලියන්නේ. එතෙන් ඉඳන් යන්නේ ඒ විස්තර ටික. එතකොට නමුත් ගණේට යන්නේ ගැටලා තිබුණු තැන දුර ප්‍රමාණය හැදෙවුව ඔක්කොම ටිකේක තියෙනවා. තිබ්බට මේ අනිත් කට්ටිය දැනගන්නේ රාලහාමිගේ අතියම විස්තරය. කිසිම වෙලාවක අනිත් කට්ටි වාහනේ ගැටිච්ච ටිකේ කියලා ඒ සිද්ධිය ඒ අධිකරණේ නැහැ.
රාලහාම කරන්න බොරු
නෑ. ඒ වෙලාවට මේක තමයි ඒක ධර්මතාවය. ලෝකේ පැවැත්ම ඒක. නමුත් අන්තිමට පතිගානකින් හරි ඒ වාර්තාව බලනකොට අහවල් තැනදී අහවල් වෙලාවේදී අහවල් පාරේ අරකට ඉඳන් ආපු මේ වාහන ටික ගැටිලා තිබුණා, මෙන්න මෙහෙමයි ගැටිලා තිබුණේ කියලා ඉස්සර කියන්න පුළුවන්.
ඒ වගේ මනස කරන්න
බුදු. ඒ වගේ වාහන දෙක යනවා වගේ තමයි මේ ඇහැ රුපියල් දෙක ගැටිච්ච තැනට පොලිසාලාම යාවා වගේ තමයි හිත උපදිනත්. ඒ හිතින් තමයි මේ ගතිය ස්පර්ශ වෙන එක, විඳින එක, හඳුනන එක කියන ටික එන්නේ. එයා තමයි මේක වාර්තාව ලියනවා වගේ තමයි සම්පදිතන සම්පීර්ණ වොත්තපන ඔය වගේ. දැන් අර ගැටිච්ච රූප ඒක පැත්තක. ඒ දැන් එයාට අහුවෙලාම නැහැ. නමුත් කාරණාව යනවා කොහොමද වාහන දෙක ගැටිච්ච අවස්ථාවේදී කියන එකට. ඉතින් මේක සතිගානකේ මාතගානක වුණත් මේ වාර්තාව බලන්න පුළුවන්. තේරෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ තමයි දැන් සප්පටික. එතකොට මේ සප්පටික ධර්මයෝ ගැටුණාම අපිට දැනෙන්නේ තේරෙන්නේ ওই විදිහටයි කියලා දකින්න. තේරෙන්නේ අපිට අපි හැම කෙනෙක්ම දැනගන්නේ ඕම. එහෙම නැතුව සජීවීවම රූපයක්වත් ඇහැවත් අපිට හම්බ වෙන්නේම නැහැ. හැම වෙලාවෙම ඔෆිස් එකේ ඉඳගෙන ඉන්ෂුරන්ස් දෙපාර්තමේන්තුවේ හරි ඒ නඩුවක් දැම්මහම උසාවියේ ඉන්න නීතිඥ මහත්තුරු හරි නැත්නම් නඩුකාර මහත්තයා හරි කතා කරන්නේම අර පොලිස් නිලධාරියා දුන්නු සටහනම මිසක වෙන එකක් නෙමෙයි. ඒ වගේ ඔය උසාවිය ඒ වගේම රක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා වගේ තමයි ජවම් මට්ටම් වලට එනකොට අපිට හොඳට විනිශ්චය తీරන ඒ කියන්නේ වොත්තපන කියලා කියන්නේ විනිශ්චය කරන හොඳට හරිද? ඒකට එක එක යාගි තියෙන මත්තෝට විනිශ්චය කරනවා. විනිශ්චය කරලා ගන්න තීරණ තමයි ජවන් කියලා කියන්නේ. ඒ කෝට බහුවෙන්නේ මොකද චක්කු විඥාන කියන සිතේ තියෙන ගතිටි. පොලිස් කාර්ය. එයා හොඳට දකින්න ඕනේ වාහන දෙක ගැටුණු තැනට ආපු නිලධාරියා කියන්නේ. එයාගේ තියෙන වාර්තා ඒ විදපු හඳුනපු කාරණා ටික. ජවම් මත්තමට එනකොට රූපයක් ගැනයි තීන්දු తీරන්නේ. නමුත් එයා එහෙම එද්දී අතීත හේතු කල්ැතුම නිරුද්ධ වෙනවා. අහලකවත් නැහැ. හැම වෙලාවෙම මනස තුලටම කොටු වෙලා මනස තුලම හැතරන ධර්මතාව ටිකක් තියෙන්නේ. කෙලෙසියකින් තීරණය වෙන්නේ හැඟීම් බාහිර රූපයේ ඇහැ හම්බුණා වගේ තැනකින්. තේරෙන්නේ නැහැ. නමුත් ඇත්තටම හම් වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියකින් කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අර අපි උපමාවක් කලානේ මකුලුවා දැලබදල වගේ ඒ පවංග මට්ටමේදී නාම රූප දෙක උන්ට මිශ්‍ර වෙලා තිමින් ආයතන ටිකකට එක තමයි මකුලුවා දැලබදට වගේ කියලා කියන්නේ. මකුලුවා දැලබදින එකේම තියෙනවා තණ්හාව. ඇයි ඒ? තණ්හාව කියන්නේ මේ ජල බඳින්නේ මේ ජලට සත්තු පැටලුනොත් කණ්ඩ ඕනේ කියන කම කණ්ඩ තියෙන එකේ තණ්හාවේ කෘත්‍ය තේරෙන්නේ මොකද්ද? ජල බඳින එකේ. ජල බඳින එකේ තමයි තියෙන්නේ මොකද්ද? තණ්හාවේ කෘත්‍ය ටික. තණ්හාවෙන් යුක්ත කෙනාගේ ලක්ෂණය තමයි ජල බඳින එක. ඔන්න ජල පැටල පැත්තකට වෙලා ඉන්නවා. දැන් මොකද කරන්නේ? සතේ කොහාට හරි දැලේ පැටළුනොත් කෙලින්ම මේ මැද ඉන්න මකුලුවට දැනෙනවා. ඒ වගේ ප්‍රසාද ටික හදලා භවංග වෙලා ඉන්නවා මකුලුව දැලක දෙන්න වගේ. දැලට මොකෙක් හරි පැටළුණා වගේ තමයි ප්‍රසාද වලට බාහිර දේවල් හම්බ වෙනවා. හම්බ වෙනකොටත් අර කුත්ති ටික අමතක කරන්න එපා. ඒක අපිට හම්බ වෙන්නේ නැහැ. හැබැයිම බාහිර රූප ශබ්ද තියෙනවට නෙමෙයි ඒ විදිහේ රූප, ඒ කියන්නේ ඒ විදිහේ සත්තු පැටලෙන්න පුළුවන් විදිහේ දැලක්මයි මෙයා හැදුවේ. ඔය දැලේ කූඹි හැම රිංගලා යන්න පුළුවන් ඕම් මහු වෙන්නේ නැහැ. ලොකු සතෙක් අමුත් කඩාගෙන යන්න පුළුවන් දැල උඩ පැටලෙන්නේ නැහැ. මෙයාට කන්න පුළුවන් විදිහේ සත්තු පැටලෙන්නේ. ඒ වගේ සුත්‍රාෂ්ටක මට්ටමේ තියෙන අවකාශ ධාතු අහුරාගෙන රාශි වෙච්ච රූප කලාප තුල එක්තරා ප්‍රමාණයක රූප සතහන් තමන් තණ්හා කරපු විදිහ මත්තමට රූප සතහන් හදලා දෙන්න ගන්න පුළුවන් විදිහ ප්‍රසාදයක් මෙයාගේ තියෙන්නේ දැන්. හරිද? මොකද මෙයාම ඇති. ඔන්න ඒ මත්තමේම ඇහෙන් රූප හදනවා, ඒ රූප ඇහෙම ගැටෙනවා. දැන් ඇහැ රූප ගැටුණා, රූප ඇහි ගැටුණා යන ගණිත යනවා. දෙන්න ගැටුණා. කියන්නේ අන්න මකුළු දැලේ සතෙක් පැටරුණා වගේ. එතකොට දැනෙන්නේ දැල මැද්ද හිටපු කෙනාට වගේ භවාංග චලනය තමයි වෙන්නේ. ඊට පස්සේ හිමින් 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 පැටළුන් තැන් දෙනවා වගේ තමයි භවාංග උපච්ඡේද ద్వාරා භවාංග චලන භවාංග උපච්ඡේද ద్వාරා වචන කෙනෙක් ඔය එනවා වගේ. ඇවිල්ලා දැලේ පැටලිච්ච සතාව කනවා වගේ තමයි චක්කු විඥාන අවස්ථාව. කන කොටම මේ වේදනා වේදනා පත්‍ය තණ්හා. කන එකෙන්ම තණ්හාව තහවුරු වෙනවා මිසක අමුතින් තණ්හා කරන්න ඕනේ නැහැ. මෙයා සතේ කල්ගෙන කන කොටම මොකද වෙන්නේ? තමන්ගේ අදහස් ඉෂ්ට කරගත්ත තණ්හාව තමයි. තණ්හාව කියන එකෙන් තොරව ඉඳින්න බෑ මේ මට්ටම. තණ්හාව නොකරනව නම් එක ක්‍රමයක් තියෙනවා. පෙර තිබුණු තණ්හාව නිසා සත්තු කන්න තමයි දැල බැඳුනේ. දැලට බැඳෙද්දි ගිහිල්ලා නොකරනව නම් තමයි ඔන්න තණ්හාව නැහැ කියලා කියන්නේ. කාලය ඉවරලා මම නම් තණ්හා කරන්නේ නැහැ කියලා හරියනවා. කාපු එකෙම තියෙනවා තණ්හාව සම්පූර්ණ කළා කියලා. නේද? එහෙම නේද? තණ්හා නොකරනව නම් පරණ වැරද්දට තණ්හාව නොඉක්මෙච්ච නිසා දැල බැඳලා දැලේ සතෙක් හැපුණේ නැතත් නොකන්න ඕන ආන් තණ්හාව නැහැ කියන්න පුළුවන්. ඒ වගේ පරණ කර්මයට ප්‍රසාද ටිකට ගැටෙනවා. ගැටුණත් ඊට අනුව සිත මෙහෙවලා ඒක විඳින්න සිත් උපදින තත්වයටපත් නොකරනවන අන්න ඒකයි තණ්හාව නැහැ කියන්නේ. චක්කු විඥාන සෝත විඥාන ඉපදෙනවා කියලා කියන්නේ තමයි. මොකද ඉපදෙනවා කියලා කියන්නේ මේ එයා විඳිනවා කියන එක නවත්තන්න බෑ ඒක. හරි අපි ඒක පැත්තකට දාමු. එතකොට මෙන්න මේ මකුලුව දැල දැල පැත්තකට වුණාම කවදාවත් බාහිර සතා මකුලුව එක ගැටිලා නෑ කියන එක හොඳට මතක තියාගන්න. සප්පටක කියලා කියන්නේ ගැටෙන විදිහේ දැලක් මකුලුවමයි හැදුවේ. දැලටයි සතා ගැටනේ. සතා දැලේ දැන් ගැටෙනකොට සතා දැල එක ගැටිලා දැල සතා එක ගැටිලා දැලට කියන්න පුළුවන් සප්පටිකන් ගැටීම් ස්වභාවයක් තියෙනවා කියලා. සතාටත් කියන්න පුළුවන් සප්පටිකන් කියලා ගැටීම් ස්වභාවයක් තියෙනවා. මොකද එයා දැලේ ගැටෙනවා, දැල එයා දිහේ ගැටෙනවා. ඒ ගැටීම නිසා ඇතිවන කම්පනය උදව් කරගෙනයි දැන් එන්නේ කවුද? මකුලුව. එතකොට කිසිම වෙලාවක මකුළුවත් දැලවත් සතාවත් ප්‍රකෘතිය හම්බෙලා නැහැ. තේරෙන්නේ? ඊට පස්සේ අර ගතිය මුල් කරගෙනයි මෙයා මෙහෙම ඇවිල්ලා ගොඩකන්. ඒ වගේ ගොදුර කනවා කියන තැනක ඒක රස විඳිනවා, මේ ඒක විඳින එක හඳුන්වනවා, හඳුන්න එකට කල්පනා කරනවා කියන ධර්මතාවයක තියෙන්නේ. එතකොට පටික සම්පස්සේ කියලා කියනකොට ගැටීම් ස්වභාවය මුල් කාරණාව කරගෙන ඇතිවන ස්පර්ශ ටික දකින්න. ස්පර්ශය අනිකක්, පටිගය අනිකක්. පටිගය අධිකාරණ අධිකරණය කරගෙන ඒ ධර්මයේ උපදින තැනම ඇතිවන ස්පර්ශයට කියන පටික සම්පස්සය කියලා. පටිගය නිසාම ඇතිවෙන ස්පර්ශයට කියන පටික සම්පස්සය කියලා. ඒ නිසා කිසිම කලක බාහිර වස්තු අප කියමු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික සිතේ ගැටෙන්නේ නැහැ, සිතේ යෙදෙන්නේ නැහැ. අර සතා කවදාවත් මකුළුවෙක් ගැටිලා නැහැ, ගැටිලා නැහැ. දැලේක ගැටෙන්නේ ගියාම ගැටීමකින් තොරව අල්ලගෙන කන. ආයි ගැටි ගැටි ඉඳි නැහැ. එයාම කන එක තමයි තියෙන්නේ. ගැටෙනවා කියන්නේ ප්‍රතිපක්ෂයක් තියෙනවා. තේරෙනවා කියන්නේ. එතකොට කන විලාවකත් එයාගේ අහඹෙච්ච එක කනවා මිසක ආයි ගැටි ගැටි තරක කර කර ඉන්නේ නැහැ. සම්දු කර කර ඉන්න ඕනේ නැහැ, ගැටි ගැටි ඉන්න ඕනේ නැහැ. දැන් අල්ලවල දෙලේ දෙදලා හොඳට තියෙන කඳ විතරයි තියෙන්නේ. ආයුව එක රණ්ඩු කර කර අතපය ගහව උටිකක රෝමෝන්නේ. හරියටම සප්පටික ධර්ම ඔය විදිහට දකින්ද, ඔය ඇහැ රූප කිව්ව වගේම කන, නාසය, දිව, ශරීරය කියන ටික. ඒකෙදි තුබු තනම වස්තුව තීද්ධි ප්‍රසාදයෙන් ඒ තනම රූප සතහන් හතර ප්‍රසාදයට ගැටල බවංග චලනය වෙන එකට කියනවා අසම්පත්තක් ගාහ කියලා. ප්‍රසාදයෙන් ගැටිලා මහභූත ගැටිලා ගැටීම නිසා දිවෙන් නාසයෙන් කය සද්ද නෙමෙයි ගන්ධ රස පොට්ටබ ආයතන හැදෙන්නේ ඒ ආයතන ප්‍රසාද ටිකේ ගැටලක් තියෙන බවංග චලනයක් තියෙනවා. ඒකට කියන සම්පත්තක් ගහයි. සම්පත්තක් ගහයි කියලා කියන්නේ සුද්ධාෂ්ටක මට්ටමේ තියෙන රූප කලාව තමයි ගැටෙන්නේ. උදාහරණයක් ඇත්ත මම කියේ දැන් කැම ටිකක් කනවා කියන්නකෝ. අපි බත්පතක් කන්නකොට ඒකේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒක වර්ණ ස්වභාවය, ගන්ධ ස්වභාවය, රස ස්වභාවය, ඕජා ස්වභාවය ඔක්කොම තියෙනවා. ඕජත්තමකං රූපකලාපං ආහාර තීති ආහාර. ඕජාව අට වෙනකොට ඇති රූපකලාප ගැනීම තමයි ආහාර කියලා කියන්නේ. ආහාරත් කියලා කියන්නේ ඵලයක් ගෙනෙන. ඕජාව අට වෙනකොට ඇති රූපකලාප කියනවාට ආහාර කියනවා. ඔන්න ඕජාව අට වෙනකොට ඇති රූපකලාපමයි මේ කාය ප්‍රසද දිව උපදින්න පුළුවන් ප්‍රසාදේ හැකුණි. එහෙම තියෙද්දී එතන පඨවියවත් ආපෝවත් තේජෝවත් වායුවත් වර්ණේවත් ගන්ධේවත් ඕජාවත් කියන ගති ටිකෙන් එකක්වත් ගන්න නැතු ඔය හතර තියෙන රස කියන ස්වභාවය විතරක් උතුරලා අරගෙන දිවෙන් රූපයක් හදන්න. ඒ රස රූපය උපද්දන කමටම දිව කිව්වා. දිවෙන් රස රූපය හදුව රසේ ඒ දිවටම ගැටුවා. කොහොමයි සප්පටික වෙන්නේ? නමුත් එහෙම අපිට රස දැනෙද්දී ඒ භක්තියේ තියෙන රස විතරද? පඨවි, ආපෝ, තේජෝ, වායු, වර්ණ, ගන්ධ, ඕජා ඔක්කොම තියෙන ඒවා අහුවෙනවා? අහුවෙන්නේ නැහැ. එහෙනම් ඒ ගති තියෙන තැනක දිවෙනින් මේක හැදුවේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අනිත් ආයතන ඔක්කොම එහෙමයි. ඒකයි මොකද මෙයා දැල හැදී Tamanට ඕන ඕන විදිහ සතුල්ල ගන්නද නේද? මේ මද්ද ගැහුවේ හාවෙක් අහුවා. මේ මද්ද ගැහුවේ ඌරෙක් අහුවා. කියලා මේ මතු ගහනකොට ගොදුරු අල්ලගත්ත ඒ සත්තුගේ නිමි තියෙනවා නේද? ඒ වගේ. එතකොට දැන් සුද්ධාෂ්ටක මට්ටමේ තියෙන තැන රස කියන එක ඉපදුනේ දිව නිසායි. දිව කියන එක ඉපදුනේ රස නිසායි. දිව ඉපදිලා රස උපත්ව රස ඉපදිලා දිව ඉපත්ව දැන් දිව රසේ ගැටුන රස දිවේ ගැටෙනවා. ඒ ගැටෙද්දි ඒ පහින්ද කිසිම යන්නේ කොහකට කාය අතර කරගෙන බවංග සිද්දට. ඒ ගැටීම නිසායි මෙන්න ඒක. එතකොට හැම ආයතනයකදීම අපිට පටිග සම්පස්සය කියන්නේ ඔන්න ඕකයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තාම අපිට හොතට තේරෙයි අපි හැම වෙලාවෙම පටිගය කියන්නේ මොකද්ද, පටිග සම්පස්සය කියන්නේ මොකද්ද කියන එක නොදන්නාකම නිසා රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ ඇසුරු කරනවා කියලා බාහිරයට කිලෙස් වලින් නැමිලා කිලෙස් වලින් පවතින්න පුළුවන් විදිහේ ගති ටිකක් අපි හදාගෙන ඉන්නවා. සම්මා දිට්ඨි කියන එක හරියට දැක්කොත් හේතුඵල ධර්ම හම්බ වෙනවා. කයයි පොට්ටබ්බයයි දෙක නැත්තම් ඇහැයි රූපයයි දෙක මේ ගැටීම හේතුයි. මොකද මේ රූප හේතු ස්පර්ශය. එයාගේ කෘත්‍ය එතන ඉවරයි. ස්පර්ශය වේදනා සංඥා චේතනා කියන ධර්මතා ටික ඇති කරන්න හේතුයි. ඒ හිතේ තියෙන සිතුවිලි ටික විඥානයටත් විඥාන සිතුවිලි වලටත් උපකාරයි. ඒ හිතේ තියෙන නාම ධර්මයි ඊගාව සිතට අහුන්නේ. ඒ සිතේ තියෙන නාම ධර්මයි ඊගාව සිතට අහුන්නේ. එහෙම ගත්තාම හිතෙන් නිමිති අරගෙන නේද අපි මේ ජීවත් වෙන්නේ කියලා මනෝමින් දැනගන්න මත්තම දෙනකොට අපි අපේම සිතත් එක්ක ඇවිල්ලා නේද මේ තියෙන්නේ. මේ ලෝකෙ කිසිම කෙනෙක් තමන් රාගය කැටි කර ගන්නවා කියනකොට තමන්ගේ හිතේම සරාගී බව ඇති කරගෙන තියෙනවා මිසක දේශය කිව්වහම තමන්ගේ හිතේම දේශ බවක් හිතටම හිතෙන් දේශය ඇති කරගෙන තියෙනවා මිසක හිතම කිලුට කරගෙන තියෙනවා මිසක මෝහය කියනකොට හිතේම ඒක ඇති වෙලා තියෙනවා මිසක බාහිර රූපයකට ඇවිලා නැහැ, බාහිර රූපයකට ගැටිලා නැහැ. කෙලෙසයකට පෙන්නනවා ඇලින්නේ රූපයකට ගැටෙන්නේ රූපයකට කියලා. ඒක හේතුයි තවත් හිත ආපහු කිලුට කරගන්න. මේ කාරණාව තේරුම් කරගත්තහම යාට තේරෙනවා අපි හැම කෙනෙක්ම අපිවම අපේම සිත කිලුටු වෙන විදිහට කටයුතු කරලා හිත කිලුටු කරගෙන ඉන්නේ කියන කාරණාව තේරෙයි. ඔය පටිඝ සම්පත්තියේ දැක්කොත් ඒකම හේතුවේ ලෝභ දේශ මොහයන්ගේ නිදෙන්නේ. මොකද අපි මේ බාහිර රූප සද්දයෙන් සතුට වෙනවා කියලා කියන තැනම කෙලෙස් නේද කියලා අහුවා. ඔන්න ඔය වගේ ධර්මතා ටිකක් හම්බ වෙනවා අපිට පටිග සම්පස්සය කියන ස්වභාවය කරන්න කියන මේ පටිග සම්පටිග ධර්මයෝ මොනවද කියලා හොයාගෙන ගියෝ. ඒ සම්පටිගය කියන්නේ මොනවද, කොහොමද වෙන්නේ, ඒ සම්පටිග නිසා ඇති වෙන ධර්මෝ මොනවද කියලා ඔය කාරණා ඔය ඔය විදිහට රාශියක්ම අපිට හම්බ වෙනවා. ඊට පස්සේ සප්පටික ධර්මයන්ගේ අනවබෝධය නිසා අපිට අප්පටික ධර්මය උපදිනවා. අප්පටික ධර්මය කියලා කිව්වේ ගැටීම් ස්වභාවයක් නැති, ගැටීම් කුද්ධියක් නැති, එබඳු ස්වභාවයකින් තොරව උපදින ධර්ම. උපදිනව නූපදිනව නෙමෙයි, ගැටෙන ස්වභාවයක්. දැන් එක මව්කුසක නිමුණු දරුවෝ දෙන්නේ තුන්දෙනෙක් උපදින්න පුළුවන්. නමුත් දෙන්නේ තුන්දෙනෙක් උපන්නා කියලා කවුරුත් ගැටෙන එකක් නැහැ, එකතු උපදින්න පුළුවන්. ඒ වගේ මේ අප්පටික ධර්මයන්ට කියනවා අධිවචන සම්පස්සේ, අධිවචන සම්පස්සේ යුක්ත ධර්මය කියලා. අධිවචන කියලා කියන්නේ නාම කියන එක. අධිවචන සම්පස්සේ කියන්නේ නාම සම්පස්සේ. අධිවචනය අනිකක්, සම්පස්සේ අනිකක්. අධිවචන සම්පස්සේ උපන්න ධර්මයෝ අධිවචන සම්පස්සේයි කියලා, නාම සම්පස්සේ. ඒ කියන්නේ ගැටීම් ස්වභාවයක් නැතු හිතෙන්ම ධර්මාරමුණ සිහි කරනවා. ඒ හිත උපදින්නේ යමක් ගැටිලා නෙමෙයි, දැන් අතන ගැටීම නිසා මේ හිතුපන්. ඒ නිසා පටිහදුවා. දැන් තිනේම තිනේ යමක් සිහි කිරීම වශයෙන් උපදින්නේ. එතකොට ගැටීම කියන්නේ මේ සිතින්ම සිතුවිලි සිහි කිරීම වශයෙන් උපදිනවා. ඒකට කිව්වා ආදි වචන කියලා. ඒ තිනේම තිනේ උපද්දමි. සිතින්ම සිතුවිලි උපද්දමි. උපදින ධර්මය හැටිය දැනගන්න හැම කුසලයක් කියන තැනකම අපි රූපයක් බලාගෙන කුසල් කරනවා කියලා කිව්වට හිතින්ම හිතින් මේ සිතුවිලි උපදලා මේ තියෙනවා. කුසල සහගත සිතුවිලි කුසල සහගත සිතකින්ම උපදලා සිතුවිලි උපදලා. සිතකින් අලෝභ අද්වේෂ අමෝහ සුභාන් යුක්ත සිතුවිලි ඉපැද්දුවාම ඒ සිතුවිලි වල නම්ම සිත නම් කළා සිතේ නම්ම සිතුවිලි නම් කළා කුසල සිතක් උපන්නා කුසල චෛත්‍යයක් උපන්නා කියනවා. නමුත් ඔවුන් නොගැටේ. ඔවුන් සහයෝගයෙන් එකටමයි උපන්නේ. එතකොට කුසල සහගත ස්වභාවයක් උපදිනකොට එකන පටිගයක් නෑ අදිවට. අකුසල සිත් උපදිනවා කියන තැනත් එහෙම. ඒ වගේම හැම විපාකයි කියන තැනකම තියෙන ධර්මතාවයක් එහෙම. ඒකයි දැන් එතකොට අපිට චක්කු විඥාන, චතු විඥාන වගේ විපාක කියන තැනක් ගන්න. ඒ සිත උපදින අවස්ථාවේ තියෙන ස්පර්ශය. තිනේම තිනේ උපන්. එතකොට අදිවචන සම්පස්සය. අපටික ධර්ම. එතකොට යම් ක්‍රියාසිත උපදින කොටක් තියෙන අපටික ධර්ම. එතකොට ඒ ටික හොඳට තේරුම් ගත්තාම චක්කු විඥාන උපන්න කියන විපාකනේ. එහෙනම් අපිට විපාක හිතක් පේනවා කියන එක විපාකයක් නම් එතන තියෙන්නේ අපටික ධර්මයක් කියලා දත යුතුයි. තේගදී දැනගන්නවා කියනකොට එහෙනම් මේ ඉතිරිලා තියෙන අපටික ධර්මයක් නේද කියලා දත යුතුයි. එහෙනම් අධිවචන සම්පස්සයත් තුළම නේද පෙවුණක් ඇහුණක් ඉන්නේ. අපටික ධර්මයක් තුළම නේද පෙවුණක් ඇහුණක් ඉන්නේ කියන තැනක උත්තරයක් එයි. මේ ටික හරියට තේරුම් ගත්තාම දැන් අපටික ධර්ම මොනවද කියලා හම සතර භූමියේ විපාකනේ චක්ක විඥාන කියන තැන විපාකයක් නේ. ඒ විපාක අවස්ථාව සප්පටිකද අපටිකද? අපටික. මම කියන්නේ ඒ සිත උපදින අවස්ථාව. ස්පර්ශ. ඒක ගැටීම වෙන ටිකක්. ඇහැ රූපය දෙකෙන් විතර. එතකොට අපිට රූපයක් පේනවා කියන තැනක තියෙන්නේ ඒ සිතේ තිබෙනකොට සිතත් එක්කම උපන්න ධර්මතාව ටිකකු ඒ සිතේ තියෙන්නේ. ඒ ධර්මතාතික නිසා සිතත් සිත නිසා ඒ ධර්මතාතික එතන සප්පටික බවක් නෑ. ඒ සිතේ එතන තියෙන්නේ අප්පටික ධර්මය. දකින්නවා කියන ටික විපාකයි. දකින්න දේ නම් අපි දැනගන්නේ. දකින්න දේට නම් හිතන්නේ. අප්පටික ඒක කර්ම නම්. අප්පටික ධර්ම තාදේකට අප්පටික ධර්මතාවයක් ඇති කරන මේ දේ යථාර්ථය. එහෙනම් අපිට සප්පටික ධර්මතාවයක් හම්බ වෙන්නේ කෙලෙසේකට නෙමෙයිද? හොඳට බලන්න කර්ම කියන ටිකත් විපාක කියන ටිකත් ක්‍රියා ටිකත් ඔක්කොම අප්පටික නම්. සප්පටික කෘත්‍ය අපි දෙහිම කතා කළා. සප්පටික කියලා කිව්වේ පටික සම්පස්සේ කියලා කිව්වේ මේ ස්පර්ශයේ ගැටීමක් මුල් කරගෙන හටගන්න නිසා මිසක ඒ සිත උපදින අවස්ථාවට ගැටෙනවා කියන එක නෙමෙයි. මෙතන අදිවචන කියලා කියන්නේ ගැටීමකින් තොරම වෙන එක. එතකොට හතර භූමියේ හැම විපාකයක්ම අපටික. හැම කර්මයක්ම කුසල වේවා අකුසල වේවා අපටික. එහෙනම් අපිට පිනෙනවා කියන තැන චක්කු විඥානේ විපාකයි අපටිකයි. ඇහෙනවා කියන තැන සෝත විඥානේ විපාකයි අපටිකයි. මේක නෝනින් දකින්නවා කියන එක. එකයි මුලින් මම සප්පටික ටික විස්තර කළේ රූපේ රූපේට විතරයි මේකේ කෘත්‍යය. ඒ නිසා උපදින අධිකරණය හම්බෙන්නේ පුලස්කාරයේ විස්තර ටික මේ තියෙනවා. එතකොට ගන්ධයක් දැනගන්නවා කියන තැන රසයක් දැනෙනවා කියන තිකම ස්පර්ශයක් දැනෙනවා කියන තිකම විපාක අ හේතුක විපාක කියලා අපි කියනවා දැන් ඒ දැනගන්න තික තුල සප්පටික කිසිම දෙයක් තියෙන්න පුළුවන්ද
නැහැ
එහෙනම් මේ විපාක කියන තිකේ අප්පටික ධර්මයමයි තියෙන්නේ හොඳයි අපිට ඒ සිත එකද නිරුද්ධ වෙනකොට එහෙනම් ජවන් වලට ගියාම සප්පටික ධර්මයක් මනෝගෙන් අහුවෙන්න පුළුවන්ද ඇහැට පෙනෙනවා කියලා කනට ඇහෙනවා කියන තැනදී ඒ උපන්න ධර්මතාව ටික අපටික නම් විපාකේ ඒ විපාකයට කර්මනම් රැස් කරගන්න තාපතකට පෙනෙනවා කියන බව අපටික ධර්මයක් නම් පෙනෙන දෙයක නම් කර්ම රැස් කරගන්නේ අපටික ධර්මයකින් අපටික ධර්මයක් ඉපදෙන එකයි යථාර්ථය සත්පති ගෑමක් හම්බ වුණා කියලා හිතාගන්න කෙලෙසියකු කවුද? අප්පටික ධර්මෝ අප්පටික ධර්මයන්ගේ ස්වභාවය ඉගෙන ගත්තොත් සත්පටික ධර්මෝ උපදින එක නැති වෙනවා. සත්පටික ධර්මයන්ගේ යථා ස්වභාවය නොදන්න නිසා අප්පටික ධර්මයේ උපදිනවා අප්පටික ධර්ම කියේ කර්ම විපාක ක්‍රියා උපදිනවා. අප්පටික ධර්මයන්ගේ යථා ස්වභාවය නොදන්න නිසා සත්පටික ධර්ම මේ අපි සිහි කරන්නේ මනසමයි කියන ටික පිටිම තීකරටයි දැනගන්න කියන ටික නොදකින ගමන නිසා ඒ රූප රූපේ කියන එක හම්බ වෙන්නේ ඒ ඒ ගැටීම නිසා උපදින සිතේ වේදනා සංඥා ඉදලා නේද මේ ඒ වේදනා සංඥාවන් නේද අපි මේ දැනගන්නේ කියලා ඒ කියන්නේ රූපේ මුල් කාරණාව කරගෙන ආයතනයේ අවස්ථාවට රූපයක් හදලා හිතට පෙන්වුවාම අපි ආපහු අපිට හම්බ වෙන තැන සිතක වේදනා සංඥා ඉදිච්ච බවක් කියන කාරණාව නොදන්න කම නිසායි රූපයක් 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 කිය සිහි කරන දෙයක් කරනවා කියන කම හොඳයි නාම ධර්ම උඩගෙන දැන් ජීතර වූ රූපයක් අම්මා වූ රූපයක් අයියා වූ රූපයක් අක්කා වූ රූපයක් කියලා අපිට රූප රූප තියෙනවා දැකපු රූප තියෙනවා කියන මෝඩකම හින්දා සිහි කරනවා කිය කිය නාම ධර්ම උඩගෙන ඒකයි පටික සම්පස්සේ ඇත්ත නොදන්න නිසා යටි වචන නාම ධර්ම සීකර ඊට පස්සේ නාම ධර්ම අටි වචන සම්පස්සේ නැත්තම් අපටික ධර්මයන් ස්වභාවය මේ සිතින් සිතුවිලිම සිහි කරගන්න ගැටීමක් නැහැ ගැටීමක් කරන්න බෑ අදි වචනයක් කියන්නේ නාම සම්පස්සයක් ගෙදර කියලා අයියා කියලා අම්මා කියලා අක්කා කියලා සිතින්ම සිතුවිලි දී කරේ නේද කියලා අපටික ධර්මයන්ගේ අපටික ස්වභාවය ගැටෙන ධර්මයක් මේක නෑ නේද කියන එක නොදන්නා තම හේතුයි රූප බලන්න යන සද්ධාහන අම්මා හම්බෙන්න යට ගෙදර යන්න අයියා බලන්න අක්කා බලන්න කියලා ආයෙ රූප උපදවනවා. එතකොට යම් කිසි කෙනෙකුට සත්පටිග ධර්මයෝ කියලා කියන්නේ මෙන්න මේවයි එක වෙන්නේ මෙහෙමයි. අපටිග ධර්මයෝ කියලා කියන්නේ ගැටීමක් නැති ධර්මයෝ කියන්නේ මෙන්න මේවයි ඒව වෙන්නේ මෙහෙමයි. කියලා තේරුම් කරගන්න. ඒ වගේම තුම්බුමියන ක්‍රියා ඒ වගේම ධම්මායතනීය පරියාපන්න රූප අපි කියුවේ ඉති ඉන්ද්‍රිය ඉති බව ප්‍රකට කරන රූප හැදෙන ගති හිතේ තියෙන පුරුෂ බව ජීවිත ඉන්ද්‍රිය ඊට පස්සේ ආකාශ ධාතු ඊට පස්සේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඒ ලෞතා මුදිතා සම්මිතා උපචේ සංස්කෘතිචරතා අංචතා කියන මෙන්න මේ ස්වභාවය ටික ඔක්කොම ගත්තාම සිත සමග ඉපදිච්ච ධර්ම කියන දකින්න කිසිම වෙලාවක ගැටෙන්න පුළුවන් ඉති පුරුෂ රූපයකට කවදාවත් කැට කැඩෙන්න කියලා දින නෑ එහෙම පුරුෂයෙකුට ගහන්න බෑ හිතේ ඒක කොම ඉන්ද්‍රිය රූප අපටික රූප මෙන්න මේ අපටික ධර්ම ගැටෙන්නේ නැති ධර්මෝ කියලා සතර භූමිය කුසල් අකුසල් සතර භූමිය විපාක තුන් භූමිය ක්‍රියා ව්‍යාකෘත ඊට පස්සේ ධම්මායතනේ පරියාපන්න අනිදස්සන අපටිකය යන ගන්නට යන රූප ඒ වගේම අසංකත ධාතු අසංකත ධාතු කියන්නේ නිවන කියන එකද හිතේ ගැටෙන්නේ හිතේ ගැටෙන්නේ එතකොට සිතින් සිහි කරගන්න පුළුවන් කියනනේ සිතින් නිරෝධ සංඥාව ප්‍රේකරන්න පුළුවන් වෙනකොට. එතකොට අනි අපපටිගය වෙනවා. ගැටීමකින් තුරන්නේ. අපි නිවන අරමුණ කරනවා කියලා නිරෝධයේ අසංකතයේ අප්‍රත්‍ය අරමුණ කරන්න පුළුවන්. අප්‍රත්‍ය අරමුණ කරනවා නිවන අරමුණ කරනවා කියලා ඉතින් කලේ මොකද සිතින් මේ ධර්මයේ උපද්දව ගන්න. එහෙම නැතුව රූප වගේ නිවන කියලා එකක් සිතේ එහෙම ගැටෙනවා එහෙම ඒව නැහැ. එතකොට ඒ නිරෝධ ස්වභාවය දැනෙනවා. නිවන ස්වභාවයේ නිරෝධ සංඥාව සිහි කළාම ඒ අසංකත ස්වභාවය අසංකත ගතිය කයට හිතට නොදැනෙනව නෙමෙයි ඒ නිවීම දැනෙනවා. දැනෙන්නේ ප්‍රතිපක්ෂව ගැටීමකින් තොරව ඒ සිතින්ම උපදවන ස්වභාවයකින්මයි. සිහි කරන අසංකත ස්වභාවය සිහි කිරීම නිසාම අසංකත ගතිය දැනෙනවා. ඒ නිසා එකද අප්පටික. මෙන්න මේ සප්පටික ධර්ම අප්පටික ධර්ම දැක්කෝ දැනගත්තොත් ඒකම අපිට මේ භ්‍රමචර්යාවට මුලක්මගත් වෙනවා. මේ සප්පටික ධර්මයේ සප්පටික ධර්මංගේ ස්වභාවය අප්පටික ධර්ම ගැටීමකින් තොර ධර්මයේ ස්වභාවයව උපදින හැටි ඒව පවතින හැටි නොදන්නා කම හේතු වෙලා ඕනොන්ට දෙපැත්තට පවතින ඒකේ ගැටෙන ස්වභාවය නොගැටෙන ස්වභාවය උපදවන්නේ නොගැටෙන ස්වභාවය ගැටෙන ස්වභාවය උපදවන්නේ හේතු වීම නිසායි තමයි සසර. ගැටෙන ස්වභාවය ගැටෙන ස්වභාවය විදිහට දැක්කොත් ඒක නොගැටෙන ස්වභාවයට ඇඟකට නැත්තම් නොගැටෙන ස්වභාවය නොගැටෙන ස්වභාවයට අඳුරගෙන ඒකෙන් ගැටෙන ධර්මයට ඇඟකට නැත්තම් මේ ගමනෙදි ඉවරයි. ඒ නිසා මේ ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය දකින්ද ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය පිරිසිඳ දකින්ද තව එක පරයයක් කියලා අපි හිතන්න පුළුවන්. මේ විදිහට දැක්කහම මේක තියෙන කෙලෙස් ධර්ම නැති වෙනවා. සමුදය දුර වෙනවා. සමුදය දුර වෙනකොට දුක්ඛ ස්කන්ධයන්ගේ මතු නූපදිනා ස්වභාවයකට පත් කරන්න පුළුවන්. අතනකද ස්වභාවයටපත් වෙන හිස්සුන් තල්කඩක් වගේ තල් ගහක හිත කපලා ගන්න තල වෙන ඒ වගේ දුක් වූ ස්කන්ධින් උපදින ස්වභාවයටපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ දුක් වූ ස්කන්ධයන්ගේ අනුපාදයේ අත්‍යත්තික භාවය වුණ සිහි කරන්න පුළුවන්. එතකොට නිවන සිහි කරනවා. ඒ නිසා එයාට හිතට දැනෙනවා කයට දැනෙනවා මොකද නාම කයට හිතෙන් කයෙන් දෙකෙන් ඒ කාලේ ගියාගේ කය ශරීරේ ඒ මට්ටමම කය කියනකොට වචන හැමකට අපේ මට්ටම දී කරගන්න එපා. හිතෙන් ওই කයෙන් දෙකෙන් නිවන ස්පර්ශ කරනවා කියලා කියන්නේ මේ ඇවිල්ලා තල්ලත්ත පොල්ලත්ත කියගේ වදිනවා වගේ හිත ගන්න එපා. නමුත් ඒ දුක් ස්කන්ධයන්ගේ නොහඳ ගැනීම නිසා නූපදීම නිසා ලැබෙන සැනසීල විඳිනවාමයි. කයම කිතම දෙකම විඳිනවා. ඒ මත්තමට මේ ජීවිතයේ මේ නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන් මේ දහම් පරියයි. ඒ සඳහා මේ දේශනාව හේතු පොනිස්සියම වේවා.
හරි.